වෛද්‍ය ක්‍රිෂාන්ත අභේෂේන අමාත්‍යතුමා ඔබතුමාට විනාඩි 10ක කාලයක් ලැබෙනවා.
කරු මුලස මුලස නරුඩ මන්ත්‍රීතුමනි, පොළොවේ මම ස්තුතිවන්ත වෙනවා මට අවස්ථාව ලබා දීම ගැන. අපි දන්නවා අද දවස අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශේෂ දවසක්. මොකද අපේ රටේ ජනතාව බොහෝ දෙනෙක් දුක් විඳිනවා මේ ඖෂධවල මිල වැඩි නිසා. විශේෂයෙන්ම 50% අපේ ප්‍රයිවට් සෙක්ටරෙන් තමයි OPD එන්නේ නැහැ රජයේ රෝහල්වල. ඒ නිසා අද විශේෂ දවසක්. මම හිතන්නේ ඖෂධ මිල ගැන සඳහන් කරද්දී අපි අහලා දැන් සාමාන්‍ය කියන කතාවක් තමයි ඒ ඖෂධයේ මිල වැඩි නම් සමහර අය ප්‍රචාරයක් ගෙනහිලා තියෙනවා ඒකේ ක්වලිටි එක වැඩි කියලා. මේක සත්‍යයක් නෙමෙයි. මේක තමයි අපි ඖෂධ ව්‍යාපාරය ගත්තම ලෝකේ ලාභ ලබන ලොකු ව්‍යාපාරයක්. අපි මේකට කියන්නේ ඖෂධ ජාවාරම කියලා. ඇයි මේ 750 බේත 15,000 විකුණන සමාජයක් අද තියෙන්නේ? ඉතින් අද මෙන්න මේක තමයි අද මෙන්න මේ ඖෂධ ජාවාරමට එරෙහිව ඌ යම් නියෝග මාලාවක් තමයි අද සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ වගේම අපි දන්නවා අපේ රටේ දූෂිත දේශපාලඥයෝ ඉන්නවා. හැබැයි ඒ දේශපාලඥයෝ දූෂණ විරෝධී කියලා මිනිස්සු ඉදිරියේ පෙනී හිටිනවා. අපි දන්නවා කුඩු ව්‍යාපාරේ, කුඩු පාතාලේ, පාතාලයට කුඩු වලට සම්බන්ධ දේශපාලඥයෝ මේ කුඩු වලට විරුද්ධ මත දරනවා කියලා ජනතාවට පෙන්නලා සමහරවිට පෙළපාලි ගියා. අපිට මතකයි කුඩු විරෝධී කියලා. හැබැයි ඒගොල්ල සම්බන්ධයි කුඩු ව්‍යාපාරයට. අන්න ඒ වගේ අපේ මහාචාර්ය සේනක බිබිලේ ප්‍රතිපත්තිය ගැන කිය සේනක බිබිලේ ප්‍රතිපත්තියට විරුද්ධව මේ අපේ රටේ තිබිච්ච දේශපාලන ව්‍යාපාර ධනේශ්වර පන්තියේ ඕපන් ඉකොනොමි විවෘත ආර්ථිකයත් එක්ක බැඳිච්ච අන්ත ධනේශ්වර ව්‍යාපාර අපේ සේනක බිබිලේ මැතිතුමාගේ නම විකුණ ඒකට විරුද්ධව තමයි කටයුතු කළේ. ඒ වගේම අපි දන්නවා අපේ රටේ හිටපු සෞඛ්‍ය ඇමතිලා අපි දන්නවා කෙහෙලිය සෞඛ්‍ය ඇමතිතුමා එතුමා කොයිතරම් දූෂණයට එදිලා තියෙනවද මේ ඖෂධත් එක්ක කියලා. අපි එතුමා විතරක් ගැන කියන්නේ නැහැ. අපේ රටේ හිටපු සෞඛ්‍ය ඇමතිලා ගත්තොත් දැන් අපේ ඒ ඇමතිතුමා පොහොට්ටුවේ. හැබැයි පොහොට්ටුවේ නෙමෙයි එතුමාගේ මූල එක්සත් ජාතික පක්ෂය. අපේ රටේ සියලුම සෞඛ්‍ය ඇමතිවරු ගත්තොත් ඒගොල්ල එක පක්ෂයක හිටපු අය නෙමෙයි. දිගටම ගත්තොත් ඒගොල්ලෝ එක්ක ශ්‍රී ලංකාවේ එක්ක පොහොට්ටුවේ එක්ක සජබේ එක්ක UNP අන්න ඒ වගේ හැම පක්ෂයකටම ඒ කියන්නේ ප්‍රතිපත්තියක් නැහැ. පක්ෂයකට පක්ෂයක් නැහැ. නමුත් එකම ප්‍රතිපත්තිය. ඒ ප්‍රතිපත්තිය තමයි ඒ ප්‍රතිපත්තිය මත තමයි අද මේ විදිහට මේ රටේ ඖෂධවල මිල ඉහළ තිබ්බේ. වැඩිම ඖෂධ මිල තිබ්බේ 2022. අන්න ඒ විදිහට තමයි රට අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රය අභාවයට ගියේ. නමුත් 2015 මේ අකපහදරන ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත මගින් යම් සහනයක් ආවා. ඊට පස්සේ ඒ හිටපු සම්මුත් ඇමතිවරු විසින් ඖෂධ මිල යම් මට්ටමකට පාලනය කිරීම සඳහා ගත්තා. නමුත් ඒවා පැලැස්තර විසඳුම්. ඒවා ඖෂධ 48කට ඉස්සපස්සේ ඊට පස්සේ ඖෂධ 60ක් දක්වා වැඩි වුණා. ඒ වගේ බොහොම සීමිත දෙයක් තමයි ඒ කාලේ ඇති වුණේ. නමුත් අද වෙද්දි ඊට වඩා ලොකු ඖෂධ කොහොමද වැඩිම මේ උපරිම සීමාවක් දාලා තියෙනවා. ඒ ඖෂධ කාණ්ඩයකට උපරිම සීමාවක් දාලා තියෙන්නේ. එක ඖෂධයකට නෙමෙයි ඖෂධ කාණ්ඩයකට ඒ ජෙනරික් නේම් එකෙන්. ඊට වඩා ඉහළට නංවන්න බෑ. අපි ලෝකයේ දියුණු රටවල් ගත්තොත් ඒ දියුණු රටවල් වල තියෙන ට්‍රේඩ් නේම්ස් තියෙන බොහොම කීපයයි තියෙන්නේ. නමුත් අපේ රටේ එහෙම නෙමෙයි. අපේ රටේ ට්‍රේඩ් නේම්ස් පිරීලා අර ඇත්ත ඖෂධයේ නම තියෙන ඖෂධය තියෙනවා. ඒකට අදාළව ට්‍රේඩ් නේම්ස් ගොඩාක් තියෙනවා. ඉතින් මෙහෙම නෑ දියුණු රටවල. අපි දන්නවා අපේ රෝහල් ගත්තොත් රෝහල් ඉස්සරහා නිලමැස්ස වගේ සමහර අය කැම්පේන් යනවා ඖෂධ මේ ඖෂධ තමයි හොඳ කියලා. අපේ සමහර අයත් ඒවලට අහු වෙනවා. අපි කතා කරනවා එවිඩන්ස් බේස් මෙඩිසින් සාක්ෂිමත වූ මේ සාක්ෂිමත පදනම් වූ මැනේජ්මන්ට් එකක්. නමුත් එවිඩන්ස් බේස් නෙමෙයි සමහරවට අර අර කර්මාන්තවල ඖෂධ කර්මාන්තයේ ජාවරණ කර්මංගයේ කියන විදිහටත් වැඩ කරන අය අපේ රටේ ඉන්නවා. අද ඒ තරමට මේ ධනේශ්වර සමාජය අද වීලා තියෙනවා. අපි දන්නවා ඒ වගේම පහුගිය කාලේ 76,000 දුන්නා 300 බේත. දැන් මේ අද මේ පනතත් මේ පනත නෙමෙයි මේ නියෝගත් එක්ක එවැනි අවස්ථාවක් මතුවෙන්නේ නැහැ. මොකද අපි ඉහළම මිලක් දානවා. ඒ ඉහළම මිල දාන්නෙත් ඒ CIF value එක බලලා අනිකුත් වියදම් බලලා ඒ හැමදේම බලලා තමයි ඒ මිල උපරිම මිල තීරණය කරන්නේ. ඉතින් ඒ නිසා මේක ඉතා හොඳ පනතක්. ඒ නියෝගයක්. ඒ වගේම අපි කියන්න ඕනේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය. දැන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය කියන්නේ ඒ තරම්ම හොඳ ස්ථානයක් නෙමෙයි. එකක් සේනක බිබිලේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී අපිට මේ ඖෂධ බල මිල අඩු කළ යුතු වෙනවා. නමුත් එතන ඒ විතරක් මදි. තව අපිට කළ යුතු දේවල් ගොඩක් තියෙනවා. උදාහරණයක් ගත්තොත් අපේ ඖෂධවල ප්‍රමිතිය. ඒතර මේකත් NMR එකේ කළ යුතු දෙයක්. නමුත් ඒවා අපිට තව අපිට එකපාර ඔක්කොම කරන්න බෑ. නමුත් අපිට හොඳ ලැබ් එකක් තියෙන්න ඕනේ ඖෂධවල ප්‍රමිතිය තීරණය කරන්න. ඒතර එහෙම ප්‍රමිතිය තීරණය කරනවා නම් අපිට දේශීය ඖෂධ නිෂ්පාදනයට ඒක වහලා පිටුවහලා. ඒ වගේම අපි කියන්න කැමති අපේ අමාත්‍යංශය හැටියටත් විද්‍යා තාක්ෂණ අමාත්‍යංශය හැටියටත් අපේ ලැබ්ස් තියෙනවා, අපේ ආයතන තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා NMR එකත් අපේ ආයතනත් එකතු වෙලා මේ ප්‍රමිතිය ගැන ඩ්‍රග් ක්වලිටි ගැන ඉස්සරහට වැඩ කටයුතු කරන්න. නමුත් අපි දන්නවා NMR එකේ සමහර අය වලට කැමති නැහැ. NMR එකේ හොඳ අය ඉන්නවා, අවංක අය ඉන්නවා. නමුත් NMR එකේ ඉන්න හැමෝම එහෙම නෙමෙයි. ජාවාන්තරොත් එක්ක සම්බන්ධයි. ඒගොල්ලෝ ගේම් ගහන ඇතුලේ. ඒගොල්ලෝ ඉස්සර ගේම් ගහුවේ ඒගොල්ලෝ සහ දේශපාලඥයොත් එක්ක. දැන් අද අපිට සමහර අය කකුලෙන් අදිනවා. දැන් ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී ගියා යන්න ඉන්න දෙන්නේ. මේක තමයි ඕකේ ඇතුලේ තත්ත්වය. ඒ නිසා අපි කියනවා ඒ අයටත් දේශපාලඥයෝ අපි දැන් සුද්ධ කරලා තියෙන්නේ. දැන් අපිට නිලධාරීන්ව සුද්ධ කරන්න වෙලා තියෙන්නේ. ඒ නිසා අපි කියනවා ඒගොල්ලෝ මෙහෙම යනවනේ අපි ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ විතරක් නෙමෙයි ඒගොල්ලන්ගේ પરම්පරාවටත් අපි කියනවා. ඒ තරමට මොකද අපිට ඕනේ පිරිසු නිලධාරී. අපිට ගේම් ගහලා අන ඕන කමින් රෙජිස්ට්‍රේෂන් පරක්කු කරලා ඖෂධ අඩු කරලා ඊට පස්සේ හදිස්සියේ අරගෙන එහෙම ගේම් ගහපු අය මේ NMR එකේ ඉන්නවා. ඒ නිසා අපි ඒවත් අපි සුද්ධ කරනවා කියන එක කියන්න ඕනේ. ඒ වගේම සමහර අය කියනවා දේශීය ඖෂධ නිෂ්පාදනයේ මේක ප්‍රශ්නයක් වෙනවා කියලා. නෑ. අපිට එහෙම ප්‍රශ්නයක් නෑ. දේශීය ඖෂධ වලට එහෙම වෙනම සූත්‍රයක් තියෙනවා.
ඔබතුමාගේ කාලය තව විනාඩි 2යි ගරු ඇමතිතුමනි.
සමය. හරි. මම ගන්න. ඒ නිසා අපි අපේ අමාත්‍යංශය හැටියට අපි දේශීය නිෂ්පාදකීන්ට අපි කැමති අතීත දෙන්න. ඒ වගේම මම දැන් කතා කළා අපේ මන්ත්‍රීවරයෙක් ෆාමසිස්ට් නැහැලු. ඔව්. අපේ රටේ අවශ්‍ය වෙනවා අපේ සෞඛ්‍ය සේවකයෙක් කොහොමද ඉන්නේ කියලා. නමුත් අපිට අද කතා කරන විපක්ෂයේ ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් යන. ඒවා. දැන් අපේ රටේ ගත්තොත් අද 2000කට වඩා අවුරුද්දකට අවුට් වෙනවා ડોක්ටර්ස්ලා. මේ අය කොහෙද වැඩ කරන්නේ? මේ අයට අවුරුදු 5කට පස්සේ ඉන්ටර්න්ෂිප් දෙන්නවා. සීමාවාසික පුහුණුව දෙන්න තියෙන සීමිත දෙයක්. සීමාවාසික පුහුණුව දෙන්නේ විශේෂඥ වෛද්‍යරය යටතේ. ඉතින් එහෙමනම් අද එතරම් ප්‍රශ්නයක් වෙන්නේ ඉස්සරහේදී තවත් වැඩි වුණොත් වෛද්‍යවරු පිටවීම ඒගොල්ලන්ට කොහොමද සීමාවාසික පුහුණුව දෙන්නේ? ඉතින් අනිවාර්යයෙන්ම අපේ රටේ සීමාවාසික පුහුණුව දිය යුත්තේ රජය විශ්වවිද්‍යාල වලින් වෛද්‍ය පීඨවලින් ඇතුළත් වෙන අයට විතරයි. ඒකද එහෙම කරන්න වෙනවා. වෙන උත්තරයක් නැහැ. ඒ වගේම අපි දන්නවා සියලුම වෛද්‍යවරු අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට උරා ගන්නවා. ඒවා එතනට එනවා. ඒක තමයි සාමාන්‍ය පුරුද්ද වෛද්‍ය ක්ෂේත්‍රේ. නමුත් ගොඩාක් වෛද්‍යවරු විශ්වවිද්‍යාලවලින් එළියට ආවොත් ඒගොල්ලන්ට රස්සාවල් දෙන්නේ කොහෙන්ද? ඒතර අපේ ටැක්ස් වලින් ගන්න සල්ලි ඔක්කොම වෛද්‍යවරුන්ගේ පඩි ගෙවන්න දෙන්නද? අපි තියෙනවා අපිට ජනගහනයෙන් 10,000කට වෛද්‍යවරයෙක් කියලා අපි අපේ ප්‍රතිපත්තියේ තියෙනවා. අපි එහෙම දැම්මත් ඒත් වෛද්‍යවරු වැඩි දැන් ඉස්සරහට දැන් නෙමෙයි ඉස්සරහට වැඩි වෙනවා. මේ යන විදිය ඒ නිසා දැන් සමහර අය අපේ විපක්ෂයේ කීප දෙනෙක් කතා කළා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැන මේවා නිකන් බොරු අපේ රටේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වල උනේ සමාජ ප්‍රශ්නයක් ඇති කළා ඒ විතරක් නෙමෙයි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැන ළමයින්වත් අතරමං කළා
ඔබතුමාගේ කාලය අවසන්යි කරු අපතුමනි
ඔබතුමනුත් අතරමං කළා ඒ නිසා මේ වගේ තීරණ වලට අපිට ඉතුරු වෙන්න බෑ අපි දන්නවා අපේ රටේ වෛද්‍යවරු එක්කෙනෙක්ට ජනගහනේ 800කට වෛද්‍යවරයෙක් ඉන්නවා WHO කියන්නේ එකකට 1000යි කියලා අද වෙද්දි නමුත් අපිට කියන්න බෑ අපිට UK ලෙවල් එකට USA ලෙවල් එකට ඒ මට්ටමට යන්න බෑ අපේ රටේ ආර්ථිකයත් එක්ක ඒ නිසා අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණු කරන්න නම් මේ ඖෂධ පැත්තෙන් දියුණු වෙන්න ඕනේ ඒ වගේම අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තියෙන අනිත් මේ සෞඛ්‍ය සේවකයන් හැම ක්ෂේත්‍රයක්ම නර්සස්ලා ඉන්න ඕනේ ෆාමසිස්ට්ලා ඉන්න ඕනේ අතුරු වෛද්‍ය සේවය ඉන්න ඕනේ හෙදියෝ ඉන්න ඕනේ සමතුලිතතාවක් තියෙන අන්න එහෙම සෞඛ්‍ය ක්ෂේත්‍රයක් ඇවිල්ලා අපිට හොඳ සෞඛ්‍ය ක්ෂේත්‍රයක් මේ ජනතාවට affordable ජනතාවට පුළුවන් සෞඛ්‍ය ඇති වෙන්න පිනව කියන එක අපි කියනවා බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නට